ගරු අජිත් මානප්පර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
ඒ ඔබතුමා කතා කරන්නේ නැහැ කියලාද කියන්නේ පස්සේ ගරු මූලාසන නිරුද්ධ මන්ත්‍රීතුමනි තුමියනි අපි ඇත්තටම සමාජ මාධ්‍ය නියාමනය වෙන්න ඕනේ කියන තැන අපි ඉන්නවා හැබැයි මේ ප්‍රශ්නේ තියෙන එක නියාමනය වෙන්න ඕනේ හැබැයි නියාමනය වෙන්නේ නිවැරදි ආකාරයේද කියලා ප්‍රශ්නයක් තියෙනවා මොකද රාජ්‍ය පාලනය නිවැරදි කිරීම රාජ්‍ය පාලනයේ වංචා දූෂණ නැති කිරීම මේවට සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස අවශ්‍ය වෙනවා නැත්තම් මේ සියලු දෙනා තමුන්ට ඕන විදිහට වැඩ කරලා මේකට බංකොලොත් කරලා මේකට නැතිකලේ හොර රහස වැඩ කරන්න ගිහිල්ලා හැබැයි සම් මාධ්‍යයක් තියෙන්න ඕනේ මේවා ගැන හෙලිදරව් කරන්න මේවා ගැන කතා කරන්න මේවා ගැන නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න මේ රාජ්‍ය ක්‍රියාදාම කරන මාධ්‍යයක් තියෙන්න ඕනේ හැබැයි ඒක අවශ්‍යයි හැබැයි ඒ අතරතුර අර කිව්වාගේ මඩ ගැසීම් ජාති දැන් අපි දැක්කා පහුගිය කාලේ මාව නැල්ල ආගමික සංස්කරල් මේ වගේ දේවල් ඒ වගේම අරගලයෙන් පස්සේ ඇතිවෙච්ච ගෙවල් ගින්ති බීම් මන්ත්‍රීවරයෙක් මැරුවා මේ වගේ ප්‍රශ්න වලටත් මේ මාධ්‍ය කටයුතු කරන එක නියාමනයක් අවශ්‍යයි හැබැයි මේ නියාමනය සාධාරණීකරණයක් සාධාරණද මේ නියාමනය මේ දැන් හදලා තියෙන පනතමකින් මේක ක්‍රමානුකූලවද මේක හරිද මේක සත්‍ය දේ යටකරන්නද මේ කරන නියාමනය කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පනත ගෙනාවහම මේකේ තියෙනවා කොමිසමක් මේ කොමිසම් එක පත් කරලා තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ මේ කොමිසම පත් කරන නිලධාරීන් පස් දෙනා ජනාධිපති විසින් නම් කරලා ජනාධිපතිතුමා විසින් නම් කරලා ජාතික සභාවේ අනුමැතියෙන් ක්‍රියාත්මක වෙන්නේ එතකොට නම් කරන්නේ ජනාධිපතිවරයා ඒ ජනාධිපතිලා රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ වෙන්න කවුරු හරි එතකොට එයාගෙන් නම් වෙන්නේ එතකොට මේක එතනින් සාධාරණද ඊට පස්සේ මේ පනත කියලා ක්‍රියාත්මක මේ පනත ක්‍රියාත්මක කරන ඒ කොමිසමට තියෙනවා අධිකරණ බලයක් ඒ අධිකරණ බලයක් කොමිසමට දීම සාධාරණද ඒ කියන්නේ ඒක පුළුවන්ද අධිකරණ බලයක් ක්‍රියාත්මක කරන්න ඒ කියන්නේ මේ පනතෙන් මේ හදන කොමිසම මේක වැරදි මේක අපහාසාත්මක කියලා කියපු පළියට ඒක පිළිගන්න ඕනේ ඒක ඇපීල් කරන්න තැනක් නැහැ මේක හරිද කියලා කතා කරන්න තැනක් නැහැ. ඒ දෙන නියමේ මේක වැරදි ප්‍රකාශයක්. ඒක හරි ප්‍රකාශයකට වැරදි කියලා කිව්වත් ඒක අපි පිළිගන්න වෙනවා. ඒ පිළිගත්තු නොගැනීමත් දඬුවම් ලැබීමට හේතුවක්. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. පිළිගන්නේ නැහැ කියන එකත් පිළිගන්න මේක හරි කියලා අපි තර්ක කරන එකත් දඬුවම් ලැබීමට හේතුවක් වෙනවා. ඒ දඬුවමක් තියෙනවා. ඉතින් මොකද අපිට අධිකරණයට යන්න පුළුවන්. හැබැයි අධිකරණයට ගියාම කියනවා අර කොමිසම කියපු දේ පිළිගත්තේ නැහැ. ඒකටත් දඬුවමක් තියෙනවා. වැරදි හරි දේ වුණත් අපි අධිකරණයට ගිහලා අපි දිනුවත් මේක හරි අපි කියපු දේ හරි කියලා කිව්වත් අර කොමිසම කියපු දේ පිළි නොගැනීම නිසා තියෙනවා ඒකටත් දඬුවමක් තියෙනවා. ඒකද මේකේ අපි දකින්නේ හරිම අත්නෝමතිකව අත්නෝමතිකව ඒකාධිකාරී බලයක්. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ ගැන කතා කරත් හෙට උන් ඊළඟ දවසේ විපක්ෂය ගියාම මේ කොයි ආණ්ඩුවක් ආවත් මේක ආණ්ඩුවට එරෙහිවගෙන මතවාද යටපත් කරන්න මර්ධනය කරන්න තියෙන පනතක් බවට පත් වෙනවා.
මන්ත්‍රීවරු මිනිත්තු දෙකක කාලයක්
ඒ විතරක් නෙමෙයි කරු මූලාසන නිරුද්ධ මන්ත්‍රීතුමනි. තුමියනි මේකෙදි ඕනෑම ගයක් සර්ච් කරන්න පුළුවන්. බලහත්කාරයෙන් ගිහිල්ලා ඒ ගේ ඇතුලේ තියෙන නැත්නම් ඒ ආයතනයේ තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ පරීක්ෂා කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් තියෙන අධිකරණ නියෝගයක් කරන් එන්න ඕනේ මේක ගයක් සර්ච් කරන්න. නමුත් ඒව මොකුත් නැහැ. මේ ඒ කොමිසමට බලේ තියෙනවා ගිහිලා අන්න අර ගේස් චෙක් කරන්න කියලා කතා කරන්න. යවන්න. ඉතින් මං කියන්නේ ඒ හින්දා අපි දකින නියාමනයක් අවශ්‍යයි. හැබැයි මේ නියාමනය දරදඬු වැඩි. ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ දැන් මේ කොමිසම නම් කියන්නේ මේක වැරදි එකක්. ඒක තීන්දුව කොමිසම. ඒක ඒකාධිපති. ඒකට චැලෙන්ජ් කරන්න විදිහක් නැහැ. එතකොට ඒ චැලෙන්ජ් කරන්න විදිහ තියෙන්න ඕනේ. එතකොට සමාජ ක්‍රියාකාරීත්වයේ යම් දෙයක් කියනවනම් යම් ඔව් ස්වාධීන වෙන්නේ නැහැ. එතකොට ඒකට දැන් අධිකරණේ වුණත් අපිට තීන්දුවක් දුන්නාම අපිට අපීල් කරන්න පුළුවන්. ඉහළ උසාවිය වලට ගිහිල්ලා මේක නැවත සලකා බලන්න කියන්න පුළුවන්. නමුත් මේ කොමිසම කියන දේ වැරදි කියලා අපිට චැලෙන්ජ් කරන්න විදිහක් නැහැ. ඒක පිළිපදින්න සිද්ධ වෙනවා. නොසිද්ධ වුණොත් එයත් ඒ නොපිළිපැදීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වෙලා තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? සමාජ ක්‍රියාකාරකීන්ගේ හඬ දුර්වල වෙනවා. සමාජ අපි කැමති අපහාස කරන දේවල්, ජාතිවාදයට එකතු වෙන දේවල්, එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න වලට තුරු දෙන දේවල් මේවා මර්ධනය වෙනවට. හැබැයි මේ පනතමකින් ඒවා කියලා වෙනවෙන් කළ නැහැ. රජයේ ඒ කොමිසමට අවශ්‍යයි. කොමිසම පත් කරන්නේ රජයෙන්. කොමිසම් පත් කරන රජයෙන් ඒ කොමිසමට හිතුවක්කාර විදිහට වැඩ කිරීමේ හැකියාව මේ නිල වශයෙන් දීලා තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? දැන් රජය මොන හරි වැරදි වැඩක් කරනවා. ඒක වැරදි කියලා විවේචනය කරන්න බයයි. ඇයි රජයෙන් පත් කළද කොමිසම තීන්දු කරා මේක සාවද්‍යයි කියලා. ඒක තර්ක කරන්න විදිහක් නැහැ. ඒක සාවද්‍ය නෙමෙයි. ඒක හරි කියලා තර්ක කරන්න විදිහක් නැහැ. කොමිසමට ඒකාධිපති බලයක් දීලා තියෙනවා. අන්න ඒක වැරදි. එතකොට සමාජ ක්‍රියාකාරී සමාජ නිවැරදි කරන මිනිස්සු බාහිය දැන් අපි දන්නවා මේ රටේ වංචා දූෂණ නැති කරන්න නම් සමාජ ක්‍රියාකාරින්ගේ හඬ අවදි කරන්න ඕනේ. ඒක විවේචනය කරන්න ඕනේ රජය කරන වැඩ. හැබැයි ඒ විවේචනය කරන විවේචනය සාධාරණ විදිහට අරගෙන ඒක සෑහීම ඒක ආණ්ඩුව ඇහුම්කන් දෙන්න ඕනේ. නමුත් ඒ විවේචකයව හිර කරනවා නම් විවේචකට දඬුවම් දෙනවා නම් එහෙමනම් ඒ විවේචකයා මරා දැමීමක් සිදුවීම තුළ මේක ඒකාධිපති රාජ්‍යයකට තල්ලු වෙනවා කියන එක ඒක වළක්වන්න බෑ කියන එක අපි විශේෂයෙන් ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි ගරු ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඇත්තටම කාලයත් එක්ක මීට ඉස්සල්ලා ගෙන්න ඕන පනතක් හැටියට මම දකින්නේ. මොකද සමහරු කියනවා මේ හදිස්සිය කඩිමුඩිය ගෙනහල්ලා කියලා. හදිස්සිය කඩිමුඩියක් කොහෙත්ම නැහැ. මේක 2016 ත් ගෙනාවා 21 ත් ගේන්න උත්සාහ කරා. ඒ ඔක්කොම තිබෙද්දි 9 වෙනි මාසේ කැබිනට් එකට ගිහිලා 10 වෙනි මාසේ ශ්‍රේෂ්ඨ අධිකරණයටත් ගියා. ඒ ගිහිලා දවස් 14ක් තිබුණා ඕන කෙනෙකුට ඕන තරම් යෝජනා දාන්න විරුද්ධ වෙන්න ඕන දෙයකට. එහෙම දාපු ඒවා නැවතත් ගෙනහල්ලා ඒ අවශ්‍ය ආකාරයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගරු කළ ඒ කරන ආකාර නිධිපතිතුමා අමාත්‍ය ලේකම්තුමාලත් එක ඒ සංශෝධන ගෙනහල්ලා ආශික අධිසන කාර්ක සභාවට දාලා එතනින් අපි පරත මෙතනට දාලා තියෙනවා. මේක කවදක්වත් කඩිමුඩිය ගෙනාවු දෙයක් නෙමෙයි. මේ එක එක ආකාරයේ අදහස් දක්වනවා මේ වැඩේ පිටිපස්සට ගෙනියන්න. මේකේ ඇත්තටම මම හිතන්නේ මේ විපක්ෂයේ ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමාලට නොතේරෙනවා නෙමෙයි. හොඳට තේරෙව. හැබැයි විපක්ෂයේ වගකීම තමයි ඉටු කරන්නේ. මේ ඉන්න මන්ත්‍රීතුමාලා ඇහුවොත් මේ සමාජ මාධ්‍ය තුලින් හිරියද කරදර වෙච්ච කොච්චර තමන් දන්නා ඉන්න සමහරට මේ ඉන්න මන්ත්‍රීවරුම CID එකට වෙනත් තැන් වලට ආයතන වලට යවපු ඇති කිලෝ ඇන්ටියක් දාන්න කියන්න කියලා. අපි කියන්නේ මේ හොඳ දේ කරන කෙනාට නෙමෙයි, මෙයින් අවහිත ප්‍රයෝජන අරගෙන මේක විනාශ කරන කෙනාට. දැන් මම අද උදේ පත්තරේ විස්තර පොඩ්ඩක් බලාගෙන ආවේ. ඔයක කියනවා පත්‍රයේ තියෙන පොඩි කෑල්ලක් කියනවා කියලා එයාගේ හිතේ තියෙන ඔක්කොම ටික කියලා අරිනවා. එයාගේ පක්ෂෙයි එයාගේ ගතියයි එයාක තරහකාරයන්ට කියන්නේ දින ඔක්කොම කියලා දිකට හරහට කියලා එළියට එන මිනිහව වැඩට යන මිනිස්සයා වෛරක්කාරයෙක් හැටියට තමයි එළියට දාන්නේ මේ උදේ පාන්දර. හැබැයි මම දැක්ක අද උදේ කියනවා මේ සමාජ මාධ්‍ය මේක තිබෙන හින්දා තමයි අර වැලිගව්වක ගියේ අහු වුණේ, කාර් රේසේ පැද්ද අහු වුණේ. වැලිගව්වගේ එක ඇත්තට මම කියන අච්චර වටින නායකය වැලිගව්වක නෙමෙයි යවන්න ඕනේ. හොඳ මහා ලංකාවේ තියෙන ස්තරම්ම නැවක යවන්න ඕන කෙනෙක්ව. යවපු එක ඒක ගියේ එකයි වරද. හැබැයි වැලිගව්වේ ගියත් ගිය වැඩේ ඇත්ත නම් ඒක පස්සේ යන්නේ නැහැ. ගිය වැඩේ සත්‍ය නම් ඒක කිව්වට කමන්නේ නැහැ. මේ මොනවද මේ කියන්නේ? මේක අපි අර වෙඩි තැබීම ගැන කියන ඒක ඇත්ත නම් ඇත්ත කමන්නේ. ඇත්ත නම් තමයි මේ රටේ නීතියට මේ කොච්චර දායකත්වයක් ලබා දෙනවද? ඉතින් ඒ වගේ කාරණාද ලැබෙ. මේක විශේෂයෙන්ම ඇත්තට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපේ විපක්ෂ නායකතුමා මේක ලොකුවට ඇදගෙන ගියාට එතුමා දන්නවා මේක හොඳ වැඩක් කියලා. එතුමා දා ඊළඟට මේ ආණ්ඩුවට එන්න ඉන්න ආණ්ඩුව පැත්තේ එන්න ඉඳලා එතුමා ප්‍රකාශයක් කරනවා නම් මං ආවොත් මේක පනත වෙනස් කරනවා කියලා අන්න අපිට කියනවා. එහෙම එකක් නැහැ. එතුමාත් මේක කැමතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ජනතා විමුක්ති වෙනමුන්ට. එතුමාලට තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද හේතුව මේ සමාජ මාධ්‍යෙන් ජනාධිපතිලා ඉන්නේ. දැන් එතුමාගේ පක්ෂෙම සමාජිකයෙක් කියනවා 70,000ක් අපි හදලා තියෙන්නේ මේකට. 70,000 20ෙන් වැඩි කරලා ෆේක් account එක 114ක් හදලා තියෙන ඇත්ත. අපි දැක්කා ඉස්සර මේ ගමේ පෝස්ටරයක් වැදුනාම ගමේ ඉන්න දැන් 70,000 බෙදුවාම 14,024 න් 5.49ක් එනවා. ඒ කියන්නේ 5.5 ගමක ඉන්නේ. හැබැයි 5.9 ලංකාවේ එළි වෙනකම් පෝස්ටරේ ගහනවා. ඒ 5.9ත් එක්ක ඒ කාර්යය කරා. හැබැයි ඒක පරිවර්තනය වුණා තාක්ෂණයත් එක්ක මේ 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 ක්‍රමයට. ඒ 70,000 තව 20ක් account හදලා එතකොට ඒක 114ක් බවට පත් වුණා. දැන් හෙට දවසේ ඉඳලා මේක ක්‍රියාත්මක වෙනකොට ආයි අර 70,000 70,000ක් බයිනවා. එතකොට 13,30,000ක් මේ ජනාධිපතිවරයාට නැති වෙනවා මේ account වලින්. මේ මූණ පොතින් ඒකරන එක හොඳ දේවල් කරේ නෑ. හැංගිලා එකෙක් කෙනා ජීවිත මඩගස්සන එක මේ වගේම ජීවිතවලට හානි කරන එක. දැන් මම මේක උදාහරණයක් හැදලා දැන් මේ සමහරක් අපි මන්දුමාලා කතා කරන මේ ඔක්කොම නවත්තනවා වගේ. එහෙම නෙමෙයි අත්තනම. මම පෞද්ගලිකව මම දන්න හොඳ ගුරුවරයෙක් ඉන්නවා. මේ වයස අඩු ළමයි. ඒ ළමයාගේ මූණ දාලා, ඒ ළමයාගේ අංකය දාලා, ඒ ළමයාගේ ඒ විස්තරය දාලා දානවා. ඕගොල්ලන්ට සැප ගන්න ඕන නම් මං එක්ක එන්න මෙන්න මෙහෙම මම දෙන ආතල් කියලා. මේ ජීවිතේ වහබොන්න ගියා එල්ලෙන්න ගියා ළමයා දෙපාරක් කවුද ඒවට වගේ කියන්නේ? ඒ දාපු එකා කොහෙද මොකද කරන්නේ? අපි දැක්ක එකපාරක් මේ පොලිසියෙම දෙන්නත් එක ආදරය කරනවා. ආදරය කරාම එක එක යෝජනා එනවා. ඒ යෝජනා තුල බේරෙන්න බැරි කමට ආදරේ වැඩි කමට හරි තමන්ගේ මොන හරි ස්වරූපයක් පෙන්නලා මොන හරි දෙයක් කරලා ඒක හංගගෙන ඉඳලා එළියට දානවා. ඊට පස්සේ තරහ වුණාම ඒ ළමගේ ආත්මේ මොකද? ඒ ළමගේ අම්මා දෙමව්පිය මොකද මේකට කරන්නේ? ඒ ළමයි පාර බැහැල යන්න පුළුවන්ද? එල්ලෙනවා, මැරෙනවා, වහබනවා වෙනුවට වෙන මොනවද කරන් තියෙන්නේ? ඒක එපා කියලාද මේ විපක්ෂය කියන්නේ? ඒක එපා කියලාද ඇත්තට කියන්නේ? ඒක තමයි අපි කියන්නේ හොඳ දේ ගැටලුවක් නැහැ අපිට. මේ නරක දේ මේකෙන් වෙන දේවල් ඒ වගේම හොඳට වැඩ කරන මූණ පොතක් තියෙනවා නම් ඒකට සිංගල එක අරගෙන ඒකේ ඉන්න යාළුවන්ට අරයා වගේ කියලා මැසේජ් දාලා එහෙම නැත්නම් වෙන යෝජනා කරලා එහෙම නැත්නම් වෙනත් ෆොටෝ දාලා ඒ ආත්මේ ජීවිතේම ඉවර කරන එකද ගැනද මේ අය කැමතයි කියන්නේ? මම දන්න දෙයක් ඇත්තරම ඒ නිසා ඒක ඒ කාරණා කෙසේ වෙතත් අපි මේ වැරදි දේ කරන කෙනා තමයි මේකට බය යුත්තේ. වැරදි දෙයක් කරන හිතාගෙන ඉන්න නම් බය වෙන්න ඕන. ඒ නිසා මම දාන පෝස්ට් එක හරි මම දාන මොන හෝ දෙයක වගකීම මට ගන්න පුළුවන් නම් මම මොකටද බය වෙන්නේ? වගකීම ගන්න බැරි කෙනා තමයි මේ බය වෙන්නේ. අපි කියන්නේ ඒක තමයි. Taman දාන ඒ දේ තුල Taman ඒ වගකීම ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ විතර නෙමෙයි මම යෝජනාවක් හැටියට කරන්නේ අර අපේ මීට පෙර මන්ත්‍රීවරු දෙන්නෙක් කරා වගේ මේ යෝජනාවම සමගම පාර්ලිමේන්තුවට තමන් කියන දේ වගකීම ගන්න පුළුවන් නීතියක් ගේන්න. එතකොට මොකද අපි මෙතන ඉඳලා පිටායට නීති හදනවා නම් අපි තාදර්ශමත් වෙන්න ඕන ඒ කාරණාව වෙනුවෙන්. එහෙනම් මෙතන ඇහිලා අර උදේවරුේ ඕන පට්ටපල් බොරුවක් ඕන වරදක් කියලා වැරදිදක් බොරුවක් කියලා යන්න පුළුවන්. ගියාම නීතියක් නැහැ, නඩුවක් දාන්න බෑ, අපහාසයක් කරන්න බෑ. හැබැයි මෙතන කියන එක ගිහිල්ලා සමාජයේ ඉදිරියේ එළිය කියන්නේ නැහැ. එළිය කිව්වොත් නඩු වැටෙනවා, එළිය කිව්වොත් පස්න ගොඩකට මැදිහත් වෙනවානේ. ඒ නිසා ඒක කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවටත් මේ විදිහේ නීති ගෙනල්ලා
ඔබතුමන් තම මිනිත්තුක කාලයක්
මේ රට මේ මීට වඩා ඉදිරියට ගෙන යන නීති යන මේකට තමයි ගෝඨාභය ජනාධිපතිතුමන් මිනිස්සු ඡන්දය දුන්නේ. හොඳින් නෝ නරකින් හරි සුදු වෑන් කළු වෑන් හරි මේ රට හදපන් කියලා. කරේ නැති නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ. ඒ තුල ඒ සමාජයේම තමයි එතුමාම ගෙදර යව්වෙත්. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම අවසාන වශයෙන් මම එක ඡේද දෙයක් කියනවා. මෙන්න මේ දෙයක් තියෙනවා නම් මේ කියන කාටත් තේරෙන්න පුළුවන්. මේ මේ කෙටුම්පතේ තියෙන අසත්‍ය තර්ජනාත්මක ඒ වගේ පීඩාකාරී කියන දේ තුලින් ජනතා පුද්ගලයන් බේරා ගැනීම. ඒ වගේම අධිකරණයට අධිකරණයේ මතය වෙනස් කරන දේ එළියේ ඉඳලා පත්කිරීම එළියේ ඉඳලා මෙහෙවීම කියන මම කරුණු දෙකක් විතර එන්නේ. ඒ වගේ කාරණා තමයි අත්‍තර මේක තියෙන නිසා මේ කාරණාව තුල අපිට නෙමෙයි කොයි රජය ආවත් මේක මේ විදිහට හේතුයි. අපේ දුව දරුව ආරක්ෂා කරගත්තොත් කාන්තා පාර්ශ්ව ආරක්ෂා කරගත්තොත් තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්න. ඒ වගේම මම කියන්නේ අත්‍තර මේ විදුලි මාධ්‍යයටත් මේ තමන්ගේ මතය කියන එක ප්‍රකාශ කරන වෙනුවට ඒ අයටත් ඒක නීතියක් ගෙන යුතු වශයෙන් අවසාන වශයෙන් මේ අවුරුදු 42 සේවය ලබා දීලා අපේ අද දින අවසාන රැස්වීම ඒ වගේම ලබන 30 වෙනිදා විශ්‍රාම යන අපේ නරේන්ද්‍ර මෙතුමාට අපි සුබපතනවා. ඒ වුණාට එතුමා වෙනුවෙන් එන්න ඉන්න නියෝජ්‍ය ඒදාරි එතුමාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ගරු නාලක ගොඩේවා මන්ත්‍රීතුමා ඔබතුමාට මිනුතු 4ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනවර මන්ත්‍රීතුමනි, මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය තමයි නීති සම්පාදනය කරන එක. අපි නීතියක් සම්පාදනය කරනකොට ඒක සාධාරණ නීතියක් වෙන්නට ඕනේ, හොඳ නීතියක් වෙන්නට ඕනේ, මහජනතාවගේ යහපත සඳහා ඉදිරිපත් කරන නීතියක් වෙන්නට ඕනේ. එතකොට අපි නීතියක් හරියට මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා නම් ඒක නැවත නැවත සංශෝධනය කරන්න අවශ්‍ය වෙන්න බෑ. දීර්ඝ කාලයක් ඒ නීතිය පවතින්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ කාරණය සඳහා හොඳ නීති හරියාකාරව ඉදිරිපත් කිරීම සඳහා අපි පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒක සංකීර්ණ ක්‍රමවේදයක්, නමුත් ඒක පිළිගත් හොඳ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ තියෙන කරුණු කිහිපයක් මම මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි කලින්ම කියලා පටන් ගන්නවා. පළවෙනි දේ තමයි යම්කිසි අමාත්‍යාංශයක් විසින් නීතියක් ගෙන එන විට ඒ අමාත්‍යාංශය සියලුම පාර්ශ්ව කරුවන් සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් ගන්නවා. රජයේ අවශ්‍යතාව වගේම මේ අයට එක බලපාන ආකාරයේ ඔවුන්ගේ අදහස් මේ සියල්ලම එකතු කර ගන්නවා. මේ කරුණු සියල්ලම සලකලා බලලා අමාත්‍යාංශ විසින් මූලික කරුණු ගොනු කර ගන්නවා, ලේඛනගත කර ගන්නවා. ඊට පස්සේ මේක නීති විශාරදයන්ට දීලා නීති විශාරදයන් විසින් කෙටුම්පත් කරනු ලබනවා. ඒ කෙටුම්පත් කරන පනත නීතිපති දෙපාර්තමේන්තුවේ සහතිකයක් ගන්නවා මේකේ යම් යම් අඩුපාඩු තියනවාද කියලා. ඊට පස්සේ මූලාසනරොඩ ගරු මන්ත්‍රීතුමියනි අපි දන්නවා මේක ගැසට් කරනවා. ඉතින් ගැසට් කරන්නේ මොකටද? මේ ඉදිරිපත් කරන්න යන නීතිය මහජනතාවගේ දැනගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පළවෙනි කීමෙන් පස්සේ මේක ගැසට් කරන්නේ මහජනතාවට මේක කියවලා මේකේ යම් යම් එකඟ වෙන්න බැරි දේවල් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට සති දෙකක කාලයක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පනත සාකච්ඡා වෙලා මේකේ අඩුපාඩු තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේක ව්‍යවස්ථානුකූලද, මේක යම් යම් වගන්ති ව්‍යවස්ථාවට විරුද්ධද කියලා. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියන්නේ යම් යම් වගන්ති සංශෝධනය වෙන්නට ඕනි කියලා. ඒ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආවට පස්සේ යම් යම් වගන්ති සංශෝධනය වෙන්න ඕනි කියලා මේ අමාත්‍යාංශය අදාළ අමාත්‍යාංශය නැවත මේ සඳහා සංශෝධන සකස් කරනවා. මේ සකස් කරන සංශෝධන හරියද, මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙන විදිහට අනුකූලද කියලා බලා ගැනීම සඳහා ඒක යනවා ආංශික කාරක සභාවකට. ඒතොර ආංශික කාරක සභාවේ වගකීම තමයි මේක වගන්තිය වගන්තිය බලලා මේක නිවැරදිද, මේකේ වරදක් තියෙනවද, අඩුපාඩුවක් තියෙනවද කියලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන එක. ඒ වාර්තාව පදනම් කරගෙන තමයි පාර්ලිමේන්තුවේ දෙවනවර කීමෙන් පස්සේ විවාදය පැවැත්වෙන්නේ. නමුත් ගරු මුලාසුනාර මන්ත්‍රීතුමියනි, මේ කාරණේ මේ ක්‍රමවේදී දිහා බැලුවම අපිට පේනවා මේ ක්‍රමවේදී අඩුපාඩු රාශියක් සිදු වෙලා තියෙනවා මේ අපි අද විවාද කරන පනත සම්බන්ධයෙන්. පළමුව මේ 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 පනත අදාළ පාර්ශ්වකරුවන් සමග හරියට සාකච්ඡා වුණාද? හරියට සාකච්ඡා වුණා නම් මේ පනත ගැසට් කරාට පස්සේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියයි මේ පනත අභියෝගයට ලක් කර. මේකෙන් පළමුව වෙනවා මේ පනත සාකච්ඡා කිරීමේ යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා කාරණේ කාරණේ. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණ ඔවුන්ගේ අපමණක් නෙවෙයි සමාජ ජාල ගැන කතා කරන විට ඉදිරි විතාමත්ම වැදගත් පාර්ශ්වකරුව තමයි ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි. මේ මේ පහසුකම් සපයන ආයතන, අද මේ පහසුකම් සපයන ආයතන Apple, Facebook, Google, Amazon, LinkedIn, ට්විටර්, යාහූ, booking.com වගේ මේ ආයතන ගණනාවක් නියෝජනය කරන ඒෂියා ඉන්ටර්නෙට් කෝලියේෂන් එක කියනවා මේ පනතට ඔවුන්ට එකඟ වෙන්න බෑ කියලා. මන්ත්‍රී ගරු ඇමතිතුමයි කියෝ ඔවුන් සමග සාකච්ඡා කරලා තින්නේ ඔවුන් එකඟ වෙලක් තින්නේ කියලා. නමුත් ඊයේ හවස ඔවුන් නිවේදනයකුත් කරනවා ඔවුන් එකඟ වෙන්නේ නැහැ කියලා. ඊළඟට එකෙන් පේනවා පාර්ශ්වකරුවන් මේකට එකඟ නැහැ කියලා. අදත් එළියේ විරෝධතා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනතේ වගන්ති 56කින් 32ක් හෝ 34ක් වැරදි කියලා ව්‍යවස්ථාවට එකඟ නැහැ කියලා කියන එක කියන්නේ මොකද්ද? 56ක් මේ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධනය කරන්න කියලා කියනවා. එහෙමනම් මේක ඇත්තටම පනතක්ද කියන ප්‍රශ්නය අපිට ඇති
වෙනවා. ඔබතුමයි කාලය අවසන්.
තව විනාඩියක් දෙන්න. ඊළඟට ඇමතිතුමා කියනවා තව සති දෙකකින් මේක කැබිනට් මණ්ඩලයට තව සංශෝධනය ඉදපත් කරනවා කියලා. ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, එතුමාට අර විශේෂඥ කමිටුව කියලා තියෙන විදිහට සංශෝධන 14ක් ගෙනාවොත් මේ පනත 100% වෙනස්. මේ මුලින්ම කතා කරපු පනත නෙවෙයි මේ ඉන්නේ 100% වෙනස් පනතකනේ. අන්න ඒ නිසා තමයි අපි ඊයේ ඉල්ලුවේ කරුණා කරලා මේක කල් දාලා මේක නැවත සාකච්ඡා කරන්න කියලා. නැවත් ආණ්ඩුව බලහත්කාරයෙන් මේක පාර්ලිමේන්තුවට ගෙනාවා. මේක සභාවට දැම්මාම සභාවේ මතය ගන්න මේ සභාවේ ඉන්න අය අඩුගානේ මේ ඔබන්න කියන්නේ මේ බොත්තම ඔබන්න කියන්නේ මොකටද කියලාවත් දන්නේ නැතුව ඒකට අත උස්සනවා. අන්න ඒක තමයි මෙතන තියෙන ඛේදවාචකයේ මුල් අසුර. අපි මේ නියාමනයේ නෙමෙයි විරුද්ධ, අපි විරුද්ධ මේ ක්‍රියා
සභාපතිතුමියනි, අද දවසේ ගරු අමාත්‍යතුමා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ඔන්ලයින් සේෆ්ටි බිල් එකද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස. මේ පිළිබඳ ආණ්ඩු පක්ෂය හැටියට අපි දරන මතය තමයි මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතු පනතක් හැටියට. මේ පනත පිළිබඳ විපක්ෂය ඊයේ අද දවස් දෙක පුරා මහා භූතයක් මැව්වා. මේ පනත පිළිබඳව විවිධ අර්ථකථන කියනවා. දැන් ඊයේ පාර්ලිමේන්තුව වටලනවා කියලා කිව්වා. මේ පනතට විරුද්ධව ඊයේ පාර්ලිමේන්තුව වටලනවා කියලා කිව්වා. පාර්ලිමේන්තුව ඉස්සරහින් මම ආවා 100ක් විතර හිටියාවිල්ලා. මේකට විරුද්ධව ලංකාවේම 100ක් විතර ඇවිල්ලා හිටියා. දැන් මෙතුව කවන්න අදත් ඉන්නවා කියලා. අදත් 50ක් විතර ඉන්නවා. දැන් මේ දවස් දෙකේ මේ පනතට විරුද්ධව ලංකාවෙන්ම 150ක් පාර්ලිමේන්තුව වට කරන්න ආවා. ඔබතුමාලා කියනවා මේ පනත නීති විරෝධී. මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව නෙවෙයි. ඔබතුමාලා විවිධ මතදාන. ඔබතුමාලා කියනවා කාලේමදි මේක අධ්‍යයනය කරන්න බැරි වුණා. තමුනාස්සලා මේ දවස් දෙක පුරා මේ පනත ගැන මේක නොගෙනෙන්න අවශ්‍ය සියලු පේවර ගන්න උත්සාහ කරා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ. දැන් ඔබතුමාලා කියලා කිව්වා මේ පනත පිළිබඳ AIC ආයතනය ආසියානු මේ ආයතනය කිව්වයි කියලා මේ පනතට විරුද්ධයි. මේ පනතට කිසිම සහයක් දෙන්නේ නැහැ. සම්පූර්ණ බොරුවක්. අද අපේ ඇමතුමාගේ කතාවෙදි කියයි ඔවුන් විසින් ආපු එකඟතාවය මොනවද කියලා. ඔවුන් එක සාකච්ඡා කරලා තියෙනවා. අපිට මේ ලෝකෙට ඕන විදිහට ලංකාවේ පනත හදන්න බෑ. හැබැයි ඒ අය ඉල්ලපු ඉල්ලීම් ගණනාවක් මේකේ සම්පූර්ණ කරලා තියෙනවා. 100%ක් ඒගොල්ලෝ ඉල්ලපු ඒවා අපි දීලා නැහැ. එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා අද තමුන්නාන්සේලා විවිධ දේ කියලා තමුන්නාන්සේලා නොම ගියන්නද. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. දැන් අද පනත සම්මත කරාම ඊළඟට අපි රෙගුලාසිය හදන්න ඕනේ. ඊළඟට ඒ රෙගුලාසිය මේ පාර්ලිමේන්තුවට දාන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක බලාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මේ පනත සම්මත කරලා රෙගුලාසිය හදුවාම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරලා ඒ වගේ සංශෝධනය තියෙනවා නම් ඒවත් ගෙනෙලා හොඳ දෙයක් අපිට මේකට ගේන්න පුළුවන්. දැන් මේ පනත හරහා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේක ඉතාම කෙටියෙන් දැනෙන භාෂාවෙන් කියනවනම් මේකේ තියෙන එක තමයි අපේ අරමුණ තමයි තමන් කියන එකේ තමන් වගකීම තමන් බාර ගන්න ඕනේ. මේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් තමන් කියන එකේ වගකීම තමන් බාර ගන්න ඕනේ. මම ෆේස්බුක් එකට මම මගේ සමාජ මාධ්‍යට දාන නිවුස් එකේ වගකීම මම බාර ගන්න ඕනේ. ඉතින් මට මේ නිවුස් එකේ වගකීම බාර ගන්න බැයි නම් මොකටද මම නිවුස් එකක් දාන්නේ? ඉතින් එච්චරයි මේක බොහොම ගමේ භාෂාවෙන් කියනවා නම් අපිට කියන්න තියෙන්නේ තමන් දාන ප්‍රවෘත්තිය වගකීම තමන් බාර ගන්න ඕනේ. ඒක නොකරොත් තමයි මේ පනතේ විවිධ කොන්දේසිවලට ඔබේ වරදකරුවෙක් වෙන්නේ. ඉතින් ඒ නිසා මුලසිරේ සභාපතිතුමනි මේ පනත පාර්ලිමේන්තුවට ගෙන එපු එක සම්පූර්ණ නීති විරෝධී දෙයක්. ඔබතුමාලා කියන්නේ ලෝකෙ කිසිම රටක මේ වගේ එකක් ගෙනෙලා නැහැ. ඒ වගේ ඔබතුමාලා කියන්නේ සමාජ මාධ්‍ය නියාමනය වී තුන නැහැ කියලා. අපි ඔබතුමාට කියනෝනේ මීට අවුරුදු 4කට කලින් මේ Facebook එකේ නිර්මාතෘ මාක් සකබර්ග් මහත්තයත් කිව්වා මේ Facebook එක නියාමනය වෙන්න ඕනේ කියලා. ඔබතුමාලට කියනෝනේ මේ ව්‍යාජ දත්තරහා සමාජ දත්ත භාවිතා කරමින් කරන රටවල් අතර ලෝකේ පළවෙනියටම ඉන්නේ ලංකාව. ව්‍යාජ දත්ත භාවිතා කරමින් සමාජ මාධ්‍ය පරිහරණයකට ලෝකේ පළවෙනි රට ලංකාව. දෙක මියන්මාරේ, තුන ඉරාකේ. ඉතින් ඒ නිසා මේකේ තුල ඉතාම බරපතල සිදුවීම් සිද්ධ වෙනවා. දැන් මේ ගිය අවුරුද්දේ මේ සමාජ මාධ්‍ය භාවිතය නිසා වෙන විනාශය හඳුරගත්ත ලෝකේ පිළිගත් රටවල් දැන් ගත්තොත් එංගලන්ත පාර්ලිමේන්තුවේ 2023 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා මේ පනතක් සම්මත කරා එංගලන්ත පාර්ලිමේන්තුව. ඒ වගේම සිංගප්පූර ඩිජිටල් සර්විස් ඇක්ට් එක අගෝස්තු 23 වෙනිදා සම්මත කරා සිංගප්පූරුවේ. ඒ විතරක් නෙවෙයි ජර්මනියේ අගෝස්තු මාසයේ 23 වෙනිදා ඩිජිටල් සර්විස් ඇක්ට් එක ගෙනාවා. මේ ලෝකේ හැම රටක්ම මේ සමාජ භාවිතය මාධ්‍ය භාවිතය නිසා වෙන විනාශය නිසා ඒවට අවශ්‍ය පියවර අරන් තිනවා. සභාපතිතුමියනි ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානයේ හැම විනාඩි තුනකටම සැරයක් සයිබර් අපරාධයක් සිද්ධ වෙනවායි කියලා ඒගොල්ලන්ට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 2022 දත්තවලට අනුව ඇමරිකාවේ ජනගහනය මිලියන 53කට අධික ප්‍රමාණයකට මාර්ගස්ථ ක්‍රමයෝසේ සිදුවන අපරාධවල විද්‍යුතෙන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕන නම් එක ලංකාවේ නෙවෙයි ලෝකයේ අනිත් රටවල දත්ත අපට දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමියනි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ පමණක් නෙවෙයි අද ලෝකයේ දියුණුම රටවල් මේ සමාජ මාධ්‍ය මේ නියාමනය කිරීම පිළිබඳ අනපනත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරමින් යන අවස්ථාවක තමයි අද මේ පාර්ලිමේන්තුව අපිත් ගේන්නේ. දැන් අද බලන්න කුමාර වෙල්ගම ඇමතිතුමා මේ සමාජ මාධ්‍ය කාන්තාවකට කොට ගවුමක් ඇඳගෙන යන්න බෑ. කොට ගවුමක් ඇඳගෙනකොට පිටිපස්සෙන් ගිහලා ෆොටෝ එකක් දාලා සමාජ මාධ්‍යයට දාන. අද අපේ ඒ කාලේ අපේ ගම්වල කෙල්ලෝ ගඟට පයින්නවා රෙද්දක් ඇඳන් නානවා සාමාන්‍ය සම්ප්‍රදාය. අද කෙල්ලෙකුට ගඟේ නාන්න බෑ. ගලවුඩ ඉන්න කොල්ල ෆොටෝ එකක් ගහලා ගඟේ නාන එක දානවා. හවසට කොළඹ ඔබතුමාලා දන්නවා සමාජයේ ක්ලබ් එකකට ගියාමද කොළඹ ක්ලබ් වල කෙල්ලෝ පොඩි නටනවා විනෝද වෙනවා. ලස්සනට කෙල්ලෙක් නටපු ගම එහා පැත්තේ ඉන්න කොල්ල වීඩියෝ කරලා සමාජ මාධ්‍යට දානවා. අද මිනිස්සෙකුට නාන්න නිදහසක් නැහැ. කොටගමක් අදින්න නිදහසක් නැහැ. අද ක්ලබ් එකකට ගිහලා සින්දු කියන්න නිදහසක් නැහැ. ඉතින් මොකද්ද කරන්නේ මේ? මේ 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 වල්බూరు නිදහසක් නෙමේ. ඒ විතරක් නෙමේ. දැන් අද බලන්න අර මේ දවස්වල යනවා අර හාමුදුරුව කෙනෙක් පෙන්නනවා මේ දවස්වල කාන්තාවක් එක රෙස්ටෝරන්ට් එකේ කනවා. මුළු බෞද්ධ ශාසනයම ඉවරයි. බුද්ධ ශාසනයම. හරි ඊළඟට රාජාංගනය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. අම්මු කුණුහරුපෙන් බයිනෝ Facebook එකට ඇවිල්ලා. චීවරය ඇඳගෙන කුණුහරුපෙන් බයිනෝ. ඒ තමුනාස්සලා කියන්නේ මේක නියාමනය කරන්න එපා කියලාද? තමුනාස්සලා කියන්නේ හාමුදුරුව පෙම්වතියොත් එක රෙස්ටෝරන්ට් එකේ කන්න කියලාද? තමුනාස්සලා කියන්නේ ගමේ කෙල්ලෙකුට ගඟේ නාන්න එපා කියලාද? ඒ නිසා සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි ගරු මන්ත්‍රීතුමාලා. මේක අපි තේරුම් ගන්න ඕනේ. තමුනාස්සලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විපක්ෂයට මඩ ගහන්න දෙන හොඳම එක මේකනේ. තමුනාස්සලාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව නමල අඹල හදලා මහින්ද මහත්තයාව නමල අඹල හදලා අපිව නමල අඹල හදලා තමුනාස්සලාට මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා ඕනෙම මඩක් ගහන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණේ තනි ක්‍රම මේ රැල්ල හදලා දෙන සමාජ මාධ්‍ය තුල ගමේ තියෙනවා දෙම එකක්. දැන් ආවල පිටියට අපි හරිනි මන්ත්‍රීතුමිය ගිය සතියාව 112යි දිස්ත්‍රික්ක තුලකින් ගෙනල්ලා 112යි සෙනගින්න අනුර කුමාර දිසානායක මහත්තයා ආවල පිටියාව 500ක් නැයිද ගන්න පුටුවල. හැබැයි ඉතින් දිස්ත්‍රික්ක මාර්ගයේ දිස්ත්‍රික්ක තුනකින් ගෙනල්ලා හැබැයි සමාජ මාධ්‍ය පෙන්නනවා එතුමා එනවා සෙල්ෆි ගහනවා අරව පෙන්නනවා හැබැයි මේ ඔක්කොම සමාජ මාධ්‍ය තියෙන්නේ. හැබැයි මහ පොළවේ යථාර්ථය ඒකද? ඉතින් ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ සමාජ මාධ්‍ය නියාමනය ඉතාම අවශ්‍යයි. දැන් මට ඊයේ උදේ කතා කරා ඔන්මැක්ස් ඩීටී කියලා මේ ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවා. ලක්ෂ දෙකහමාරක් මේකට සල්ලි දාලා පුද්ගලව ලක්ෂ දෙකහමාරක් බිලියන ගණන් ආගිය අතක් නැහැ. ඊළඟට තව එකක් තුන MTF කියලා. දැන් මේ ඔක්කොම ඔන්ලයින් බිස්නස් කරනවා. මෙච්චරක් දාන්න මෙච්චරක් දැම්මොත් මෙච්චරක් එනවා. අනේ අහිංසක තරුණ තරුණියෝ මේවා දානවා. මේ බිලියන ගණන් සල්ලි මේව නියාමනයක් නැහැ. මහා පරිමාණ වංචා මේ වගේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔබතුමාලා කියන්නේ අපිට මේව නියාමනය කරන්න එපයි කියලා. ඊළඟට දැන් ලංකාවේ තමුන්නාන්සලා මඩ ගහන්න හදාගෙන ඉන්නවා මිනිස්සු ටිකක්. පිටරට account එක දෙනවා. පිටරටින් තමයි මඩ ඔක්කොම හදලා එවන්නේ. ඒතර අපේ කට්ටිය ෂෙයා කරනවා. අහුවම කියනවා අපි දන්නේ නැහැ අපි ෂෙයා කරා. ඒ සියලු දෙනාට නීති මේක ගෙනල්ලා තියෙනවා. ඒ නිසා තමන්ගේ මුහුණු පොතේ යම් පණිවිඩයක් දානවනම් තමන්ගේ මුහුණු පොතේ අපි අපේ ෂෙයා කරනවා නම් ඒකේ වගකීම අපි දරන්න ඕනේ. සම මේක ඉතාම හොඳ දෙයක්. මේක අපි අද ආණ්ඩුවේ ඉන්න පුළුවන්. අපි හෙට විපක්ෂයට යන්න පුළුවන්. ඒ කවුරු ගියත් මේ රට හදන්න නම් මේ අනිත්ක මේ රටේ නීතියක් තියෙන්න බෑ. මේ රටේ ඕනෑම දෙයකට නීතියක් තියෙනවනේ. මිනිහක් මැරුවොත් නීතියක් තියෙනවා. බැංකුවක් කඩුවොත් නීතියක් තියෙනවා. මේ රටේ හැම දෙයකටම නීතියක් තියෙනවා. ඇයි සමාජ මාධ්‍ය නියාමනය කරන්න බැරි? මේ ලෝකේ සමාජ මාධ්‍ය තහනම් කරපු රටවල් ලෝකේ තියෙනවා. සමාජ මාධ්‍ය භාවිත කරන්න බෑ. රටවල් තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතය නවත්තන්න බැරි නිසා පනත් ගෙනල්ලා නියාමනය කරන එංගලන්ත වගේ දියුණු රටවල් නියාමනය කරනවා නම් ජර්මනිය වගේ දියුණු රටවල් සිංගප්පූරු වගේ දියුණු රටවල් මේව නියාමනය කරනවා නම් දැන් චීනේ ඉතින් ඇයි අපිට බැරි? ඉතින් ඒ නිසා මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. තනි කර විපක්ෂ නායකතුමාලට තමුන්නාන්සලට ඉතින් තමුන්නාන්සලගේ මඩ කම්පැනි වලට තමුන්නාන්සලට මඩ ගහන්න බැරි හින්දා තමුන්නාන්සලා චණ්ඩියෝ වගේ සද්ද දාන්න බැරි හින්දා තමුන්නාන්සලා මිනිසුන්ට මඩ බොරු පාර්ලිමේන්තුව අපේ ලලිත් කුමාර මන්ත්‍රීතුමා හොඳ යෝජනාවක් ගෙනාවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන කාඩ්බෝඩ් චණ්ඩියෝ ටික පාර්ලිමේන්තුවට ලම් අම්ම බොරු කියනවා. එළියට ගිහලා කියන්න බෑ බයයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ කියනවට විරුද්ධව නීතියක් ගේන්න ඕනේ. පාර්ලිමේන්තුවේ බොරු කියන්න බෑ. පාර්ලිමේන්තුවේ මිනිසුන්ට මඩ ගහන්න බෑ කියලා. ඒක කාටත් එකයි. උත්සාහ කරනවා. ඒ නිසා අපි වගකීමකින් කියන රජයක් හැටියට මේ සමාජ මාධ්‍ය භාවිතා කරන කිසිවෙක් මේ පනත නියාමනය පිළිබඳ බය වෙන්න ඕනේ නැහැ. මේකෙන් ඔබට කිසිදු අගතියක් වෙන්නේ නැහැ. ඔබට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. ඔබට සාධාරණයක් විතරයි වෙන්නේ. මේ රටේ
සමාජ මාධ්‍ය කාලයක් තියෙනවා.
අවසන් කරමු. මේ රටේ සමාජ මාධ්‍ය භාවිතය නිසා දිවි නසාගත්ත පුද්ගලෝ ගාන කීයද? මේ සමාජ මාධ්‍ය භාවිතය නිසා සිය දිවි අහිමි කරගත්ත ගාන කීයද? පවුල් ජීවිත, පවුල් කැඩිලා, විවාහ නැති වෙලා මොන තරම් අපරාධ සිද්ධ වෙලා තියෙනවද මේ සමාජ මාධ්‍ය විසින් කරන මේ මහා අපරාධය නිසා. එනිසා මුලසනේ සභාපතිතුමනි මේක අනිවාර්යෙන් නියාමනය විය යුතුයි. සමාජ මාධ්‍ය අනිවාර්යෙන් නියාමනය විය යුතුයි. ඒ නිසා මේ නිදහස අපි දකිනවා අද. දැන් අද බැලුවොතින් අපි මේ මේ අසභ්‍ය චිත්‍රපටි පැත්ත ගත්තොත් එහෙම අසභ්‍ය චිත්‍රපටි නරඹන ලෝකේ වැඩිම රට ලංකාව ඔබතුමාලා දන්නවද? වැඩිම රට ලංකාව. ඇයි? බැලුවොතින් දෙයි හාමුදුරනේ ලංකාවේ අහිංසක දරුවෝ කීයක් මේක ඉන්නවද? හරි. ශ්‍රී ලංකන් පී කියලා ගැහුවොත් අමුණාසෙලට තේරෙනවා මම ඒ වචනේ කියන්නේ නැහැ. බලන්න අහිංසක ළමයි කොච්චර ඉන්නවද කියලා. මොන අපරාධයක්ද මේ කරන්නේ? දරුවන්ගේ මේ පෞද්ගලික තමන්ගේ ආදරවන්තයත් එක්ක එකට ඉන්න ෆොටෝ එකක් ගහලා ඒ මනුස්සයා ඉඹින ෆොටෝ එකක් දාලා දාලා අර දරුවගේ සම්පූර්ණ ජීවිතේම නැති කරනවා. ඒ මනුස්සයාගේ විවාහ ජීවිතේම නැති කරනවා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය තුල සහගහන අපරාධ අපේ ගමේ භාෂාවෙන් කිව්වොත් මේ සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයන් විසින් හෙන්න ගහන අපරාධ තමයි මේ රටට සිද්ධ කරේ. ඒ නිසා මේක අනිවාර්යෙන් නියාමනය විය යුතුයි. මේ රටේ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕනේ. ඒ නිසා තමන් සමාජ මාධ්‍යයක් භාවිතා කරනවා නම් ඒ සමාජ මාධ්‍යට දාන ප්‍රවෘත්ති වගකීම තමන්ට ගන්න බැරි නම් ඒ සමාජ මාධ්‍ය භාවිතා නොකළ යුතුයි. ඒ නිසා වගකීමක් ගන්න බැරි ප්‍රවෘත්තියක් ගන්න බෑ. ඒක පත්තරයක වෙන්න පුළුවන්, ඒක රූපවාහිනී නාලිකාවක වෙන්න පුළුවන් නම් රූපවාහිනී නාලිකා අපි දැන් ටීවී එකේ පෙන්නකොට වැරදි දෙයක් කියවම අපි මේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ගෙන්නනවා. ඒ පත්තරෙන් ලියන කෙනා
ඔබතුමයි කාලය අවසන්.
ඒ නාලිකාවේ කට්ටිය ගෙන්නනවා. ඒලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා. ඇයි එහෙමනම් අපිට මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය මේක කරනවා? එහෙමනම් අපි මේ පත්තර කට්ටියට කරනවා නම් රූපවාහිනී නාලිකාවට ගෙනවන ඇයි අපිට බැරි සමාජ මාධ්‍යෙ? ඒ නිසා මේගොල්ලෝ මේ මොනවා කිව්වත් මේගොල්ලන්ගේ හෘද සාක්ෂියට මේගොල්ලෝ මේකට කැමති. මේගොල්ලෝ මේ ඡන්ද ගන්න බලාගෙන තමයි මේකට විරුද්ධ වෙන්නේ. මේගොල්ලෝ ඔක්කොම මේකට කැමති. මේගොල්ලෝ මේකට බයයි. ඒ නිසා මේ පනත ඉතාම හොඳ පනතක්. මේක අනිවාර්යෙන් සම්මතිය යුතු පනතක්. මේ ගරු ඇමතුමා මේ පනත සකස් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම නිහඬව.
බොහොම ස්තුතියි. ආචාර්ය හර්ෂද සිල්වා ඇමතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමිය. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලෙස මේ පනත සම්මත කරගන්න ඕන කියන තැන අපි ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225 ඡන්ද දෙන විදිහත් අපි දන්නවා. නමුත් මම කැමති IT professionals for people කියන ආයතනය ඒගොල්ලෝ enabling citizens to actively participate in positive economic and political change දේශපාලන පක්ෂයක් නෙමෙයි. අද හැන්දාවේ එකට ඉදිරිපත් කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මත විමසුම මේ මත විමසුමේ 98%ක් 98%ක් මේ රටේ මිනිස්සු මේකට විරුද්ධයි. මේ තෙන් මම මේක සභාගත කරනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ මේක ඇතුළේද එළියේද කියන එක පිළිබඳව මං හිතන්නේ ආය අලුතෙන් කියන්න දෙයක් නැහැ. මෙතෙන්දී පැවසුවා මීට කලින් කතා කරපු මන්ත්‍රී කෙනෙක් අපි මේකට කැමති කියලා. අපි මේකට කැමති නෑ සභාපතිතුමිය. අපේ ආණ්ඩුවක් හැදුවොත් මේ නීතිය ඉවත් කරනවා. ඒක කෙලින්ම කියනවා. අපේ ආණ්ඩුවක් හැදුවාම මේ නීතිය ඉවත් කරනවා. හැබැයි අපි අලුත් නීතියක් ගේනවා. ඒ අලුත් නීතිය ගේන්නේ ඇත්ත වශයෙන්ම මහින්දානන්ද ඇමතුමා කිව්වා වගේ අපි එකඟයි. ඒකේ අයිතිය බාර ගන්න ඕනේ. ඔය ළමා දූෂණය කරන ඒව පින්තූර දාන කට්ටිය 100%ක් එකඟයි. මගේ දුවටත් ඒ වගේ වැඩක් මේ මොකද්ද යා පින්තූරයක් නෙමෙයි මොකද්ද මඩක් ගහලා තිබුණ අවුරුදු ගානකට කලින් අපි සර්ට් එකට කතා කරලා තමයි ඒක බේරගත්තේ. ඒ නිසා මටත් තාත්ත කෙනෙක් හැටියට මම මේක දන්නවා. අපි ඒකට විරුද්ධයි. 100%ක් විරුද්ධයි. හැබැයි ඒ හරහා ඒක කරලා මේ දේ කරන්න දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ නවත්තන්න ඒවා නවත්තන්න අපි නීතිය ගේනවා. එතකොට ඒ අතරමැදියාගේ වගකීම අපි පිළිගන්න ඕනේ. වගකීම මොකද්ද කියන එක ලිමිට් එකක් තියෙන්න ඕනේ. අපරාධකරුවන් ලෙස සලකන්න බෑ Facebook එක, Meta එක, YouTube එක, X එක, LinkedIn එක. අපරාධකරුවා වෙන්න ඕනේ අර කාලකන්නේ පින්තූර දාන මනුස්සයා. අපරාධකරුවා වෙන්න ඕනේ බොරු කියන මිනිහා. නැත්නම් මේ ඉන්ටර්නෙට් එකේ මේ ප්ලැට්ෆෝම් එක නෙවෙයි. ඒ නිසා ඒවා වෙනස් කරලා you have to give a safe harbor option. You have to give a safe harbor option for those people. මේ දීර්ඝ වශයෙන් මේ පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටෙන් තුරන් කිනීම ගැන විවේචනය කරා. අපි ඒකට 100%ක් එකගයි. හරි මේ රටේ කවුරුත් ගරු කරන පෙරේද පැවැත්වූ සාකච්ඡා සාකච්ඡාවේදී ප්‍රොෆෙසර් සවිත්‍රි ගුණසේකර කියපු දේ මම කියන්නම්. එතුමා කිව්වා this is a concerted attempt to dismantle democracy කියලා. ඉතින් ඒ නිසා මට වෙලාව මදි නිසා එක කරුණක් පමණක් ගන්නම්. ඒ තමයි ඉදිරි අනාගතයේ අපේ ආර්ථිකය ගොඩගන්නේ e-commerce එක හරහා අපේ රටේ ගමේ නගරේ තරුණ තරුණියෝ ගෝලීය වෙළඳපොළට එකතු කරන්න තියෙන හැකියාවට මේකෙන් දැවැන්ත පහරක් එල්ල වෙනවා. මම කියන නිසා පිළිගන්න එපා. මම සභාගත කරනවා යුරෝපියන් සෙන්ටර් ෆෝ ඉන්ටර්නැෂනල් පොලිටිකල් ඉකොනොමි 2014 වාර්තාව. ඒකේ දිනවා බ්‍රසීලයේ කොච්චර GDP එකකට පහරක් වදිනවද, ඉන්දියාවේ කොහොමද පහරක් වදිනවද, වියට්නාමේ පහරක් වදිනවද කියලා. ඒ වගේ මේ අවුරුදු 10කට පස්සේ අන්තර්ජාලය හරහා දැන් වගේ ගෝලීය වෙළඳපොළට සම්බන්ධ වෙන කලින් එක තියෙන්නේ. එතකොට 1002ක පහරක් වදුණා නම් අද 120ක පහරක් වදිනවා. ඒ නිසා අති විශාල ලෙස මේක ලපේ ගොඩ යගන්න හදන ආර්ථිකය අමාරුවෙන් මේකට පහරක් වදිනවා සභාපතිතුමිය. අද ඩේලි මිරේකේ මම මේකත් සභාගත කරනවා. This just happened today. ඩේලි මිරේකේ is written by Maria Akbarali. And this the title is four lessons for bridging the urban and rural e-commerce divide in Sri Lanka. අපි ඉස්සරහට යන්න නම් අපේ තරුණ තරුණියෝ පුඩා ව්‍යවසායකයෝ ගමේ නගරේ එකතු කරගන්න ඕනේ ගෝලීය වෙළඳපොළට එකතු කරගන්න. ඒකට මේ platform අවශ්‍ය වෙනවා. එතකොට දැන් Facebook එක කියලා තියෙනවා, Meta එක කියලා තියෙනවා, Google එක කියලා තියෙනවා, YouTube එක කියලා තියෙනවා. ඒගොල්ලෝ මේවා පිළිගන්න සූදානම් නැහැ කියලා. ඒගොල්ලෝ අපරාධ කරුව හැටියට සලකන එකට ඒගොල්ලෝ විරුද්ධයි කියලා තියෙනවා. අත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ ඇල්ගොරිතම් සරහා තමයි මේව පල්ලෙහාට ගේන්නේ. මේව ඔෆ් ටේක් මේ මොකද්ද ඒව ඉවත් කරන්නේ ඇල්ගොරිතම් එකටත්. අත්ත
වශයෙන්ම කාලය අවසන්.
Yeah, my time is up.
Yes.
Okay, I'll finish in 30 seconds. දවසකට 10,000 ගණන් එනවා මේ මේ මේකට මේ කම්ප්ලේන්ට්. එතකොට ඇල්ගොරිතම් එකනොත් ඒ කම්ප්ලේන්ට් පල්ලෙහාට ගේන සෑහෙන කාලයක් යනවා. මේ නීතිය හරහා වෙන දේ මම කියන්නම්. ඒගොල්ලෝ රිෆියුස් කරාම කම්ප්ලයි කරන්න මේ ෆයිල් හතරක් පෙරලගෙන රජයේ නිලධාරි පස් දෙනෙක්ට එකතු වෙලා මේ දවසට 50,000ක් ආවොත් කම්ප්ලේන්ට් එකක්වත් මේ ටේක් ඩවුන් කරන්න වෙන්නේ නැහැ. එතකොට කාට හරි වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද අන්තර්ජාලයෙන් අයින් කරගන්න බැරි වෙනවා. ඒකට යන කාලේ වැඩි වෙනවා. So you are actually going to make the problem worse by bringing this law. So I'm going to stop there. Thank you for the extra time given. Thank you.
Bom stuti garu shanta bandar mantutuma obutumata minitu 10 ka kalayak tiyena.
Garu sabhapatthumeni mama kanagaatu wenawa visheshayenma harsha da silva mage api tawat api deerghakalina mitrayek namuth ඔබතුමා මේ පනත පිළිබඳව පනත් කෙටුම් පිට පිළිබඳව කිසිදු අවබෝධයක්කින් ඇතුව කතා කරා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔබ ටික අපේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ගරු සභාපතිතුමනි කතා කරගෙන යනකොට ආමට දුවක් ඉන්නවානි කියලා මතක් වෙනවා. ආමට පුතෙක් ඉන්නවානි කියලා මතක් වෙනවා. ආමට බිරිඳක් ඉන්නවානි, මට පවුල් ඒකකයක් තියෙනවාද කියලා මතක් වෙනවා. එතකොට කියනවා ඉක්මනට නැහැ මේ වගේ මේක හොඳයි, මේකට අපි විරුද්ධ නැහැ කියලා. ඒක ආයෙනවා සාම්ප්‍රදායික විපක්ෂයට. ආයෙ සාම්ප්‍රදායික විපක්ෂයට ඇවිල්ලා කියනවා ඒක මතක් වෙනවා. ඒතකොට මං ඉන්නේ විපක්ෂය කියලා ඊට පස්සේ කියනවා මේ මහින්ද විරුද්ධයි කියලා. මේකේ ඊයේ දවසේත් අද දවසේත් සමහර මන්ත්‍රීවරු මේ පනත් කෙටුම් පද පිළිබඳව ලොකු බිල්ලෙක් රටට මවමින් ඉන්නවා. ඒ වගේම අපි දැක්කා සමහර තරුණ කණ්ඩායම් ඉතාම සුළු පිරිසක් විවිධ ස්ථානවල උද්ඝෝෂණ පවත්වනවා. ඒ උද්ඝෝෂණවල කියන්නේ මේ මාධ්‍ය මර්ධනය කරන්න හදනවා කියලා. මේක ඉතාම වක්කීමෙන් අපි මේ පිළිබඳව හරියට පරිශීලනය කරා. මේක හදිස්සියෙන් ගෙනාපු පනතක් නෙමෙයි. විශේෂයෙන්ම හර්ෂ මැතිතුමනි ඔබතුමාලා හිටපු ආණ්ඩුවේ, ඒ වගේම විපක්ෂ නායකතුමා කැබිනට් එකේ හිටපු ආණ්ඩුවේ, අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කැබිනට් එකේ හිටපු ආණ්ඩුවේ, රාජසේනාරත්න මැතිතුමාලා කැබිනට් එකේ හිටපු ආණ්ඩුවේ 2016 මේ යෝජනාව කැබිනට් එකට ආවේ. ඊට පස්සේ එතන ඉඳන් දිගින් දිගට ඇදිලා ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ ධර්ණ වේලාවේ 20/21 තමයි මේක මේ ජනමාධ්‍ය අමාත්‍යංශයත් ඒ වගේ මහජන ආරක්ෂක අමාත්‍යංශයත් දෙක ඒකාබද්ධ වෙලා ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඇටියට ආවේ. මේක රටේ අවශ්‍යතාවයක් බවට පත්ලා එතනින් තවත් මේ කමිටුපත් කරලා මේ ගැන සාකච්ඡා කරලා විවිධ රටවල වල දේවල් අධ්‍යයනය කරලා ඉතාම පරිස්සමින් තමයි මේක ඉදිරියට ගෙනාවේ. මේක සංශෝධනයක් ඇතුලේ කෙටුම්පත් සකස් කරද්දී මූලින් තිබ්බ තත්ත්වයන් වලට වඩා විශාල වෙනස්කම් රාශියක් කරලා තමයි අද මේ පාර්ලිමේන්තුවට මේක ගෙනල්ලා තියෙන්නේ. මේකේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපට මේකේ පනතාය සංශෝධනය කරන්න පුළුවන්. ඇයි අපි පාර්ලිමේන්තුවට කතා කරලා උපදේශක කමිටුවලදී කතා කරලා මේ මේකේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් අපි සාකච්ඡා කරලා ඉදිරියේදී සංශෝධනය කරමු. මම විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ වෙලාවේදී කියනවා කිසිදු තොරතුරු දැනගැනීමේ අයිතියක් සමාජගත කරන්න sannivedanaya කරන්න මේ පනත සම්මත වීමෙන් මේක නීතිය බවට පත්වීමෙන් පසුව කිසිම අවස්ථාවකදී හරස් වීමක් බාධා කිරීමක් සිදුවන්නේ නැහැ. ඒක තමයි ඇත්ත යථාර්ථය. දැන් මේ වගේ පනතක් ගේන්න හේතුනේ ඇයි මේ බලන්න සමාජ මාධ්‍ය මගින් සිදු අපරාධ වාර්තා වූ ප්‍රමාණයන් 20/21 5090යි 20/22 3473යි 20/23 3581යි සමස්ත වශයෙන් මේ 20/23 අවුරුද්ද වෙනකොට 12144ක් දැන් මේවා පැමිණිලි කරාට මේ වාර්තා වුණ ප්‍රමාණය විතරයි මේවා පැමිණිලි කරාට කොහෙද යන්නේ සාමාන්‍ය නීතිය යටද යනවා පොලිසිය සමාජයට පැමිණිල්ලක් දාපු ඉඳ විභාග කරනවා ඒක විභාග කරලා ගෙවල් වලට යවනවා සාමදාන කරනවා නැත්නම් සමද මණ්ඩලයට දානවා උපරිම එච්චර යන්න පුළුවන් ඒ නිසා තමයි මේකට නීතියක් වෙනම අවශ්‍යුනේ මොකද තාක්ෂණයේ දවසින් දවස ඉස්සරහට යනකොට මේ සමාජ මාධ්‍ය හරහා වෙන විශාල විනාශකාරී ක්‍රියා දිහා අධ්‍යයනය කරලා මේ පාර්ලිමේන්තුව තමයි නීති හදන්න ඕනේ. එහෙම නැත්නම් ගමේ මනආධාර සමිතියට රටට බලපාන නීතියක් හදන්න බෑ. දැන් කියවනේ 100ට මෙච්චරක් මේකට විරුද්ධයි කියලා. ඕන ගමක ගිහිල්ලා කතා කරන්න මම නම් මන් දන්නේ නැහැ මං ගිහිල්ලා වාඩි වෙලා කතා කරපුවාම කියනවා ඇයි මේ මන්ත්‍රීතුමා නැත්නම් ඇමතිතුමා බලන්න මෙච්චර මේ විනාශයක් වෙනවා. දැරියෝ මෙච්චර ප්‍රමාණයක් සිවිදිව නසා ගන්නවා. මම ඔයාලා ඔබ තමුන්නාසේලාට ඉදිරිපත් කරන්නම්. සෙක්ෂුවල් හැරස්මන්ට් විතරක් 999යි. මේ වාර්තා වෙනේවා මතක තියාගන්න මේ සෙක්ෂුවල් හැරස්මන් ඔක්කොම වාර්තා වෙන්නේ නැහැ මේ වාර්තා වුණ ප්‍රමාණය 999යි ඊළඟට මේ මම ඒ විශේෂයෙන් මහර අපේ කාන්ත ඇමතිවරු දෙපළක් ඉන්නා මේ වෙලාවේ සභාවේ එතකොට ඔබතුමියත් මූලස්සනේ ඉන්නේ අපේ කෝකිලා ගුණවර්ධන මැතිණිය කාන්තාවක් හැටියට ඔබතුමියලා බලන්න මේ සෙක්ෂුවල් හැරස්මන් ගැන මේ කාන්තාවන්ට වෙන ඒ කෝර හිංසා වද හිංසා පිළිබඳව කෝ කාන්තා සංවිධාන කෝ කාන්තා සංවිධාන කවුද කියවේ මේවා වෙනේ නීති හදන්න ඉදිරියට එන්න කියලා. ඒ අය සමහර NGO එක්ක ඉන්න අය විතරයි ඉන්නේ. ඒ කාන්තාව එක එක න්‍යාය පත්‍ර වලට වැඩ කරන්නේ. සත්‍ය වශයෙන්ම දරුවන්ට ආදරේ නම් ඒ අපේ දැරියන්ට ආදරේ නම් කාන්තාවට ගරු කරනවා නම් ඒ කාන්තා සංවිධානය දැන් එළියට බහින්න බෑ. එළියට බහලා මේ වගේ පනතක් ගේන්න ඕනේ කියලා හඬ නගන්න බෑ. ඒ අය හැංගිලා ඉන්නේ. ඒ අය යාළගේ න්‍යාය පත්‍ර ඔස්සේ යනවා විතරයි. ඇත්ත සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ නිසා ඒ වගේම නිර්වත් ඡායාරූප නිර්වත් ඡායාරූප වාර්තා විච්ච ප්‍රමාණය 1247යි. ඒ වගේම මුදල් වංචා කිරීම මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීම මේ වෙනකොට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 1326යි. මේ අය රටේ පුරවැසියෝ නෙමේද? මේ අයට යන්න තැනක් ඕනේ නැද්ද? තමන්ගේ දැරියව නිර්වත් කරලා එහෙම නැත්තම් නිර්වත් ඡායාරූපයක් අරගෙන ඒ දැරියගේ සම්පූර්ණම ජීවිතේ විනාශ කරලා දාලා මේ වගේ පළ කරපුවාම තාත්තා කෙනෙක් හැදියට මෙතන දුවලා ඉන්න තාත්තලා ඉන්නවා තාත්තා කෙනෙක් හැදියට කොතෙන්ද යන්නේ යන්න තැනක් නැහැ ඇයි අපි යන්න තැනක් හදන එක වැරදිද ඒ නිසා විශේෂයෙන්ම මේ தත්ත්වය අපි හරියට තේරුම් ගන්න ඕනේ ඒ නිසා තාක්ෂණය දිනු වෙලා දැන් ඊළඟ ප්‍රශ්නේ ගරු කුමාර වේල්ගම් මැතිතුමනි ඊළඟ ප්‍රශ්නේ මේක නෙමෙයි දැන් එනවා AI තාක්ෂණය Artificial intelligence එනකොට මොකද වෙන්නේ අපිට control කරන්න බැරි වෙනවා මතක තියාගන්න විශාල විනාශයක් වෙනවා හැම දෙයකම හොඳ පැත්තක් තියෙනවා වගේම නරක පැත්තකුත් තියෙනවා ජීවිත විශාල වශයෙන් විනාශ දැඩි ප්‍රශ්න ගණනාවකට මේ නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා ඒ නිසා තමයි මේ රටවල් ගණනාවක් මේ හැම රටකම අපිට වඩා දියුණු ඒ වගේම හැම දෙයක් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ දැන් කැනඩාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල වශයෙන් තියෙන රට ඇයි කැනඩාව මේක සම්මත කරගත්තේ ජපානය ගත්තත් ඕස්ට්‍රේලියාව ගත්තත් චීනය ගත්ත මේ හැම රටක්ම මේ වගේ පනතක් සම්මත කරලා ඒවා ඒ විනාශ වීම නවත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ඒ නිසා අපි ගෙන ආපුවාම අපේ රටේ පුදුම ප්‍රජාතන්ත්‍රය දැන් එදා කිව්වා විශේෂයෙන්ම මේ අර නාරම්මල සිද්ධිය සම්බන්ධයෙන් ඒ වාර්තා කරා එතනින් ෆෝන් එකකින් වීඩියෝ කරා ඒක හිත කරන්න පුළුවන් මේ පනත ගෙනාවා කියලා ඒක නොකර ඉන්න බෑ ඒ සත්‍ය සිදුවීමක් ඒක වගකීම ගන්නවා මම තමයි වීඩියෝ කරේ මේ තරුණයාට වෙඩි තිබ්බා. මෙන්න මේ උපපොලිස් පරිසරික වෙඩි තිබ්බේ. ඉතින් වීඩියෝ කරලා දානවා. මොකද්ද වරද? එහෙම ප්‍රශ්නයක් මේ පණතෙන් නැහැ. ඒ නිසා කරුණාකරලා බොරු සමාජගත කරන්න එපා. එහෙනම් අපි හෙට විපක්ෂයට එන්න පුළුවන්. අනිද්දා ආණ්ඩුවට එන්න පුළුවන්. නමුත් ඒ කවුරුණත් මේ රටේ මේ නීති සම්පාදනය වුණොත් තමයි මේ කටයුතු ටික පැහැදිලිව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපද හැම දෙනාම ඇයි මං අහන්නේ ඇයි දෙයියනේ මම කාට හරි චෝදනා කරනවා නම් ඒ චෝදනාවේ වක්කීම ගන්න බැරි නම් මොකද චෝදනා කරන්නේ? මට කෙලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ ශාන්ත බණ්ඩාර හේදේට කුමාර වේල්ගම් මහත්තයාට මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම මැදුව එක්ක ෆේක් account එකක් හදලා එහෙම නැත්නම් ව්‍යාජ විදියට හදලා කොන්ද පණ නැතුව ඇයි මඩ ගහන්නේ? මෙතනින් වෙන්නේ මේ පණත හැදීමෙන් පස්සේ වෙන දේවල් කීපයක් තියෙනවා රටේ. සමහර දේශපාලන පක්ෂ කුලියට ස්ථාන අරගෙන
කාර්යාලයට තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ තරුණයෝ අරගෙන ඒ තරුණයන්ට කම්පියුටර් එකක් දීලා මෙන්න මේ අයට මඩ ගහන්න මෙන්න මේ අයට මඩ ගහන්න මෙන්න මේ පොරුව සමාජගත කරන්න කියලා දෙනවා. අන්න ඒවට ටික නවතිනවා. ඒවා ටික නවතින බව දැනගෙන ඒ අයට තමයි මේකේ රිදෙන්නේ. සත්භාවයෙන් දේශපාලනය කරන අයට, ඇත්ත කතා කරන අයට ආණ්ඩු විචාරණය කරන්න පුළුවන්. මේ පනත සම්මත වීමෙන් පස්සෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමායි චෝදනාවක් තියෙනවා නම් කියන්න පුළුවන්. අගමැතිතුමායි චෝදනාවක් තියෙනවා නම් කියන්න පුළුවන්. එහෙම නැවැත්වීමක් කරලා නැහැ. තොරතුරු හැමෝටම ප්‍රචාරය කිරීම, සම්නිවේදනය කිරීම, ඒ දැන ගැනීම අයිතින් කිසිවක් මේකෙන් හානිකර තත්වයක් නැත්තම් බාධාවක් ඇති වෙන්නේ. මම අවසාන වශයෙන් පුංචි යුතුකමක් තියෙනවා ඉටු කරන්න. ගරු සභාපතිතුමනි, ඔබතුමියත් දකින්න ඇති, පසුගිය දවසේ මා නියෝජනය කරන කුරුණෑග දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයේ ඉතාම ඛේදනීය සිද්ධියක් වුණා. ඒ සිද්ධියේදී කේ රොෂාන් කුමාරසිරි, අපි කියන්නේ හිතවත් කරන මංජු කියලා, ඒ මංජු කියන්නේ වඩු කර්මාන්තයේ දෙන කෙනෙක්, ඉතාම දුප්පත් පවුලක කොල්ලෙක්. ඒ දුප්පත් පවුලක කොල්ලා මහන්සියලා ඒ කර්මාන්තයේ දිලා තැන් තැන් වල ගිහිල්ලා වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් අරගෙන ක්‍රමානුකූලව දියුණු වෙලා ඉදිරියට එන්න පටන් ගත්තා විතරයි. නාරම්මල පොලිසිය උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙඩි තියලා ඒ තරුණයාව ඝාතනය කරා. ඊට පස්සේ දැන් ඒ නීත්‍යානුකූල කටයුතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙයා දරුව තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. දියණියන් දෙන්නෙකුයි පිරිමි දරුවෙකුයි ඉන්නවා. දැන් බිරිඳයි ඒ දරුව තුන්දෙනා අසරණ වෙලා ඉන්නේ. කිසිම වරදක් අරක්කු චුට්ටක්වත් බොන්නේ නැති තරුණෙක්. අපි පෞද්ගලික දන්නවා. අපි නිවෙස් වලට යන්නේ නැහැ. අපි ඉතා හොඳින් දන්න අය. මම ගෙදරින් ඉඳලා කිලෝමීටර් 5ක්වත් නැහැ මේ තරුණයා ගෙදරට. ඉතාම අහිංසක තරුණෙක්. ඉතින් මම මේ වෙලාවේදී විශේෂයෙන්ම මහජන ආරක්ෂක ඇමතිතුමාගෙනි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙනි, ඒ වගේම ගරු ජනාධිපතිතුමාගෙනි ඉල්ලා සිටිනවා. මේ අයට අපේ වැඩබලන පොලිස්පතිතුමා ගිහිලා ලක්ෂ 10ක් දීලා තියෙනවා. නමුත් අපි දන්නවා දැන් දරුව තුන්දෙනෙක් කොහමද අධ්‍යාපන, තාම ඔක්කොම පොඩි දරුවෝ, ඉස්කෝලේ ආරම්භ කරා විතරයි. ඒ දරුව තුන්දෙනා කොහමද අධ්‍යාපන කටයුතු කරගෙන තාත්තා නැතුව ඒ කටයුතු ටික කරගන්න කොහමද හයියක්
එන්නේ? ඔබතුමායි කාලය අවසන්.
මම අවසන් කරනවා. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා මේ රජය ඇමතිවරයෙක් හැටියටත්, විශේෂයෙන් මේ ප්‍රදේශයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියටත් කරුණා කරලා ඒ තනිවිච්ච, ඒ අසරණවිච්ච බිරිඳටයි කුඩා දරුව තුන්දෙනාටයි පැහැදිලි සාධාරණයක් කරලා උන්ගේ අනාගතය සාර්ථක කරගන්න, උන්ගේ තාත්තා නැති වුණා ඒ උනත් ඒ විච්ඡේදයේ ඒ එකල රාජකාරී කරන ගමන් මේ දරුව තුන්දෙනාත් බිරිඳත් වෙනුවෙන් අනාගත වැඩපිළිවෙලක් පැහැදිලි වන්දියක් ඒ වෙනුවෙන් දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටින බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය. ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
Thank you. මම හිතන්නේ තිරාණාල සමිතිතුමා තව විනාඩි 5ක් මට එයාගෙන් ලබා ගන්න කියලා තියෙනවා. බොහොම ස්තුතියි ගරු සාසනාරූඪ මන්ත්‍රීතුමියනි. අද අපි මේ විවාදයට ගන්න මේ පනත ඇත්තටම ලංකාව වගේ රටකට මම හිතනවා අත්‍යවශ්‍යයි කියලා. මොකද හේතුව මම අහගෙන හිටියා මේ පහුගිය මේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා සියලු දෙනාම මේ කතා කරන දේවල් මම අහන්න කැමතියි. දැන් මේ රටේ දැන් මාක් සකබර්ග් මේ FB එක හැදුවේ මේ රටවල් වල ඉන්න කාන්තාවන්ගේ නිරුවත් පින්තූර දාන්නවත්, කාන්තාවන්ට කුණුහරප ලියන්නවත්, ඒ කරන්නවත් හිතාගෙන නෙමෙයි. නමුත් අපි හැමදේම අවභාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා කොටසක් මේ රටේ. ඕනම දෙයක් අපි හොඳ දෙයක් අනවශ්‍ය විදිහට අවභාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා මේ ලංකාවේ. මම පුද්ගලිකවම ගත්තොත් මාව මාව තරම් මම හිතන්නේ චරිත ඝාතනය කරලත් නැහැ කුණුහරප ලියලත් නැහැ මේ මුහුණු පොතේ මම තරම් අසභ්‍ය දේවල් අහලා නැති මන්ත්‍රීවරිය මම හිතන්නේ මේ මුළු පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. ඒ හින්දා මම ඒක අත්දැකීම් ලැබපු කෙනෙක්. හැබැයි මම කියන්න ඕන මෙහෙම දෙයක්. මේක පනත ගෙනාවා කියලා රටේ ජනතාවගේ භාෂණයේ නිදහස නැති කරන්න බෑ. අපි හැමෝටම තියෙන්න ඕන අයිතිවාසිකමක් විවේචනය කරන්න. අපි රජයක් හැටියට අපේ මේ විපක්ෂයේ ඉන්න අය රජය විවේචනය කරනවා රජය විපක්ෂයේ විවේචනය කරනවා ඒ වගේම රටේ ජනතාවටත් මේ අයිතිවාසිකම තියෙන්න ඕනේ. විවේචනය කිරීම හැකි ඒ අයිතිවාසිකම අපි දෙන්න ඕන. භාෂණයේ නිදහසත් අපි ලබා දෙන්න ඕන. නමුත් ඒ කියලා තමන්ට ඕන විදිහට ඕන කෙනෙකුගේ නම් දාලා ඕන විදිහට එඩිට් කර කර මේ සමාජ මාධ්‍ය වල දාන මේ අසභ්‍ය දේවල් මේකට ඉඩ දිය නොහැකි. මොකද මේකෙන් අපේ රටේ විශාල වශයෙන්ම දුක් විඳින්න වෙලා තියෙන අහිංසක මේ කාන්තාවන්ට සහ දැරිවියන්ට අපි දැක්ක පහුගිය කාලේ මේ පාසල් යන දැරිවියෝ කී දෙනෙක් දිවි නහගත්තද මේ රටේ. ඇයි මේ හේතුව? මේ වගේ දරුවන්ගේ මේ නිර්වත් පින්තූර මේ වගේ දරුවෝ ගැන මේ සමාජ මාධ්‍ය වලට දාන දේවල් දරා ගන්න බැරුව මේ අහිංසක දරුවෝ දිවි නහගෙන තියෙනවා. මම අහන්න කැමතියි මේකට විරුද්ධ වෙන මේ විපක්ෂයේ ඉන්න මේකට විරුද්ධ වෙන මේ රටේ ඉන්න ජනතාවගෙන් ඔබ තුමාලා ඔබ තුමියලා කැමතිද ඔබගේ දැරිය ඔබගේ දියණිය ඔබගේ මව ඔබගේ බිරිඳ සහෝදරිය හෙට මේ සමාජ මාධ්‍ය වල නිර්වත් කරලා පින්තූර දාලා අසභ්‍ය විදිහට වචන පාවිච්චි කරලා තමන්ගේ දරු පවුල් කඩා කප්පල් කරලා කසාද විනාශ කරන තත්ත්වයට ගේනවට කැමතිද? ඕනම දෙයක් අපිට වෙනකන් විතරයි අපිට වුණොත් පමණයි අපිට රිදෙන්නේ. හැබැයි මේ අනිත් කාට හරි මේ දේවල් සිද්ධ වුණොත් අපිට ඒක දැනෙන්නේ නැහැ. ඇයි? ඇයි අපිට දැනෙන්නේ නැත්තේ? ඇයි අපිට රිදෙන්නේ නැත්තේ? අපිට එහෙම විය යුතුයි. මොකද මේ රටේ මේ සමාජ මාධ්‍ය වලින් කරනවා මහ විශාල අපරාධයක්. මේ රටේ කිසිම දෙයක් අපි දකිනවා සමහර වෙලාවල් වලට මට පුද්ගලිකම වෙච්ච දේවල් බුප්පැන්න සහතික තමන්ගේ ID කොපි තමන්ගේ කසාද සහතික මේ සියලු දේවල්ම ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා තමන්ට කියලා මානව අයිතිවාසිකමත් පවා නැති කරනවා. මොකක්ද මේක? මේ ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් තියෙනවා මේ රටේ. නමුත් මේවා කවුද මේවා ආරක්ෂා කරන්නේ? මේ දේ සිද්ධ වෙය යුතුයි මේ රට තුල. අපි හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා. අපිට ඕන කෙනෙකුට විවේචනයක් කරන්න අයිතිවාසිකම තියෙනවා. ඒ අයිතිවාසිකම කඩාක නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඒක කරන්න දෙන්නෙත් නැහැ. ඒ අයිතිවාසිකම් මොකද? අපිත් කවදා හරි ওই විපක්ෂයේ ඉන්න පුළුවන්. අපි සාමාන්‍ය ජනතාව බවට පත් වෙන්න පුළුවන් මෙතන එළියට ගියාට පස්සේ. එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕන විවේචනය කරන්න, රජයක් විවේචනය කරන්න, විපක්ෂයක් විවේචනය කරන්න, ඕනම කෙනෙක් කරන වරදක් විවේචනය කරන්න අයිතිවාසිකම තියෙන්න ඕන අපිට. නමුත් ඒ කියලා මේ වගේ බූරු අරකමේ මං දැක්ක මන්ත්‍රීවරයෙක් කියන වල් බූරු නිදහස. මේ වල් බූරු නිදහස කියලා, භාෂණයේ නිදහස කියලා ඕන කෙනාට ඕන විදිහට මේක පාවිච්චි කරන්න ඉඩ දෙන්න බෑ. මේකට ගේන්න ඕන නියාමනයක්, මේකට ගේන්න ඕන නීතියක්. මේක නවතින තැනක් තියෙන්න ඕන. ලෝකේ අනිත් රටවල් දියුණු රටවල් වල මේ සියලුම නීති රීති තියෙනවා. Tamanට ඕන විදිහට ඕන වෙන කෙනාව විවේචනය කරගෙන යන්න බෑ මේ රටවල් වල. ඇයි අපේ රට විතරක් මේකෙන් මේ එක්සෙම්ප්ට් වෙන්න ඕන? මේකෙන් අයින් වෙන්න ඇයි අපි එහෙම වෙන්න ඕනේ? එහෙම විය යුතු නෑ. අපි ඇත්තටම අද මේ රට අපි ලෝකය ග්ලෝබල් විලේජ් එකක් විශ්ව ගම්මානයක් බවට පත් වෙලා ඉවරයි ලෝකය. අද මේ දේවල් හදලා තියෙන්නේ මේ සමාජ මාධ්‍ය හදලා තියෙන්නේ මේ WhatsApp, FB, මේ Instagram, මේ ඔක්කොම හදලා තියෙන හේතුව ලෝකෙත් එක්ක ඉන්ටරැක්ට් කරන්න, ලෝකේ මේ ජනතාවට එකමුතුව මේ කතා කරන්න දැන ගැනීම පිණිස අධ්‍යාපනය. මේකෙන් ගත හැකි හොඳ දෙයක් තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබත හැකි මේ සිස්ටම් එකේ මේ දේවල් වලින්. නමුත් අපේ ළමයි මොකද්ද මේවට ඇබ්බැහි වෙලා කරන්නේ? අපි හැමදාම දකිනවා මේවා. අනිත් එක තමයි මේ රට තුල මේ ළමා අපචාර මොන තරම් සිද්ධ වෙනවද සමාජ මාධ්‍ය තුලින්. මේ පීඩෆයිල්ස් නම් අහිංසක දරුවන්ගේ නිර්වත් ඡායා රූප මොනක් තරම් ප්‍රදර්ශනය කරනවද මේ ලංකාවේ මම මේ කියන්නේ පිට රටවල් වල නෙමෙයි මේ ලංකාව තුල මේ දේ වෙනවා නමුත් මේකට නීතියක් නැහැ නියාමනයක් නැහැ හොයන්න බෑ ෆේක් ඇකවුන්ට්ස් කියනවා මේවා හොයාගෙන ගියහම වෙන රටවල් වලින් කරන දේවල් කියනවා ඊට පස්සේ ඒක අර අහිංසක දරුවා හරි දැරවිය හරි කාන්තාව හරි මම කියන්නේ පුරුෂයින්ට වෙන්නේ නැහැ කියන මේ පිරිමින්ට පවා මේ දේ සිද්ධ කරනවා දැන් අපි දකිනවා අපේ මේ හිටපු ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රනිල් වික්‍රමසිංහ අද ඉන්න අපේ ගරු ජනාධිපතිතුමා මේ සියලු දෙනාටම මොනතරම් විවේචන එනවද විවේචන කළාට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේකේ ලියන කුණුහරප මේකේ ලියන අසභ්‍ය වචන මේ කාන්තාවන්ට කියන අසභ්‍ය වචන මේවයි ලියන මේවට වග කියන්නේ කවුද මේවට කෝ නීතියක් ඒ කාන්තාව අසරණ භාවයට පත් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද මේක ලුණු ලෝකෙටම ගියාට පස්සේ තමන්ගේ පිරිසිදු භාවය තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නේ කොහමද මොකද මේවයින් මම දන්න පුද්ගලිකවම මොනතරම් විවාහ කඩාකප්පල් වෙලා තියෙනවද මේ බොරු දේවල් මේ වගේ සමාජ මාධ්‍ය වල දාලා මේ වගේ සිදුවීම් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. ඒ හින්දා මම මේ පනතට ඇත්තටම මේ පනතට මම මගේ සහයෝගය දක්වන්නෙත් මගේ මම ඡන්දය පාවිච්චි කරන හේතුවත් මෙන්න මේ කොටස නැවැත්විය යුතුයි. අපිට හොයාගත යුතුයි මේ වගේ දේවල් කරන්නේ කවුද? මේ වගේ අසභ්‍ය දේවල් දාන්නේ කවුද? අපි දකිනවා අද මේ YouTube කියාගෙන channels හදාගෙන මොන තරම් හම්බ කරනවද? සමහර වෙලාවල් වලට මම දකිනවා මමම ගිහිලා බලනවා මගේ නම දාලා YouTube channel එකේ පටන් ගන්න heading එක මගේ නම. හැබැයි මම ඒක බලද්දි මගේ කිසිම දෙයක් ඒකේ නැහැ. මං සම්බන්ධව. හැබැයි දාන්නේ මගේ නම. ඒ වගේ ගොඩාක් channels තියෙනවා මම දන්න. හැබැයි මේ ඇයි මේ? මේවට නියාමනයක් නැහැ. මේවට දඩුවම් දෙන්නේ නැහැ. අපි පහුගිය දවස්කේ දැක්ක මේ වෙච්ච දේවල්. අනිත් එක මේ රටක් කරන්නේ කොහමද? අපි දැක්ක අරගලයේ වෙලාවේදී මේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න කොහමද මේගොල්ලෝ මේ ඇඩ්‍රස් ටික හොයාගත්තේ? මේ මාධ්‍ය මේ සමාජ මාධ්‍ය තුලින් හොයාගත්තා. මගේ ගෙදර හොයන්න කියලා සමාජ මාධ්‍ය තුලින් එවුවා මෙසේජස්. මගේ ඇඩ්‍රස් එක හොයනවා කියලා. ගෙවල් ගිනි තියන්න. එතකොට මොකද්ද මේක අපි පාවිච්චි කරන්නේ මේ ආයුධය? ඇයි අපි මේක හරි දෙයට පාවිච්චි කරන්නේ නැත්තේ? මම අහගෙන හිටියයි අපේ දලවත් මන්ත්‍රීතුමා කියනවා මේ පිහියක් වගේ. පිහියෙන් බෙල්ල කපන්නත් පුළුවන්. පිහියෙන් බටර් ගන්නත් පුළුවන්. හැබැයි අපි මේ පිහිය නැතුව ජීවත් වෙන්නත් බෑ. අපිට පිහිය ඕනේ. මේ වැඩ දෙකටම පිහිය පාවිච්චි කරන්නත් පුළුවන්. අපේ කරන්නේ මොකද්ද? පිහිය බටර් පාවිච්චි කරන්න නැතුව බෙල්ල කපන්න පාවිච්චි කරනවා. ඒක තමයි මේ රටේ වෙලා තියෙන්නේ. මම කියන්නේ මේක සියලු දෙනා කරන දෙයක් හැබැයි. හැබැයි මේකේ ඉන්නවා කොටසක්. මේ රට තුල මේ කොටස දැනුවත් වෙන්න ඕන. මේ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. දැනුවත් කිරීමක් වෙන්න ඕන. මේ සමාජ මාධ්‍ය තියෙන්නේ ওই දෙයට නෙමෙයි. කාන්තාවන්ට නිගහ කරන්න මතක තියාගන්න තවත් කාන්තාවකට තවත් දරුවෙකුට දැරිවියෙකුට මේ වගේ දෙයක් කරද්දී මතක තියාගන්න මවක් ඉන්නවා ඔයගලන්ට සහෝදරියක් ඉන්නවා දුවක් ඉන්නවා ඒ හින්දා ඒවා මතක තියාගෙන මේවා කරනකොට මේ කරන ඩැමේජ් එක ඉරිවර්සිබල් මේක රිවර්ස් කරන්න බෑ මේ ඩැමේජ් එක මේක වුණාට පස්සේ මොනතරම් මම මේ පහුගිය කාලේ අපි දැක්කද අනිත් එක අපේ රටේ මිනිස්සුන්ට තියෙන මහ පුරුද්දක් ගිලන මිනිහෙක්ව රෙකෝඩ් කරනවා ඒ මිනිස්සයව බේරගන්නේ මොනතරම් පහත් මානසිකත්වයක මේ රටේ සමහර මිනිසුපත් වෙලා තියෙන්නේ මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන බෞද්ධ කියාගන්න රටක මිනිස්සු දියේ ගිලිලා මැරෙන මිනිස්සයව රෙකෝඩ් කරලා FB එකේ දානවා ලයිව් අර කාන්තාවක්ව තම මේ මේ පෙම්වතා පිහියෙන් අනිනවා බිම දාගෙන ඒක රෙකෝඩ් කරනවා නමුත් පොලිසියට කතා කරන්න කෙනෙක් නැහැ ඒක රෙකෝඩ් කරලා දානවා FB එකේ ඇයි මේ views ගන්න මොකද්ද මේ පිස්සුව මොකද්ද මේ පිස්සුව මේ views ගන්න පිස්සුව ලයික් දාගන්න මොකද්ද මේකට දාන ලයික් එක මිනිස්සේ තමන්ගේ පෙම්වතීව බිම දාගෙන පිහියකින් අනිද්දි බලාගෙන රෙකෝඩ් කරන තරම් මානසික ලෙඩ්ඩු ඉන්න රටක්ද මේක ඒකයි මම කියන්නේ මේකට නියාමනයක් ඕන මේවා නවත්තන්න ඕන මේවට ඉඩ දෙන්න බෑ කරුණා කරලා මම කියන්නේ මේ කරන අයට මේක අධ්‍යාපනයේ පැත්තට හරව ගන්න රටේ දැනුවත් කිරීම වලට පාවිච්චි කරන්න ඒ හින්දා තමයි මේ දේවල් හදලා තියෙන්නේ වෙන රටවල් වල අපි දැක්ක ඉන්දියාවේ නීතියක් ගෙනාවා Facebook එකේ නිලියකට මේ වගේ දෙයක් කරලා මේක කරන්න තහනම් කළා මේවා කරන්න බෑ කියලා ඒගොල්ලන් නියාමනයක් ගෙනාවා. නමුත් අපේ රට තුල ඒක නෑ. අපි දකිනවා. මම හිතන්නේ මෙතන ඉන්න අපේ ඇමතිතුමියක් මේ මේ අග්‍රගන්න නිලියක් එක කාලයක්. නමුත් එතුමිය උනත් දන්නවා මේ රටේ ඉන්න මේ අපේ ඉන්න දැන් ඉන්න නළු නිලියන්ට කරන අපරාධයක්. මොන තරම් මේ එඩිට් කරලා මේ වගේ දේවල් දානවද මේ රටේ? ඒ මිනිස්සු කොහොමද ඔප්පු කරගන්නේ තමන්ගේ නිර්දෝෂීභාවය මේ එඩිට් කරලා? එහෙනම් මම හිතනවා අනිවාර්යයෙන්ම මේ රටේ මේ වගේ නීතිමය තත්වයකට ගෙන යුතුයි
මේ සමාජ මාධ්‍ය.
මේ සමාජ මාධ්‍ය අනිවාර්යයෙන්ම ගෙන යුතුයි. මොකද මම පුද්ගලිකවම මේකෙන් බැටකාපු කෙනෙක්, තවමත් බැටකන කෙනෙක්. ඕනම දෙයක් දැක්කොත් එහෙම ඒක ලියලා තියෙන නිවන්සුව ලැබේවා. කමක් නැහැ. ඒක හොඳ දෙයක්. නිවන්සුව ලැබෙන්න තමයි අපි ඔක්කොම මේ කරන්නේ. හැමදේම ඔය හැමෝම ආගම ධර්මයේ අරගෙන දුවන්නේ නිවන්සුවේ හොයාගෙන තමයි. නමුත් ලැබෙනවද නැද්ද කියන එක වෙන දෙයක්. හැබැයි නිවන්සුවේ කියන එක ප්‍රශ්නයක් නැහැ. ඊට වැඩිය භාෂාව එහාට ගියොත් එහෙම කුණුහරුප ටික ලියාගෙන යනවා. මේක නවත්තන්න කවුරුත් නැහැ. මේක ගැන නියාමනයක් නැහැ. නීතියක් නැහැ රටේ. කොහොමද හොයන්නේ කියලා හොයන්න බෑ. කාවද කවුද මේක ලියන කුණුහරුප? මම අහන්නේ ඇයි මේ තත්ත්වෙට රටේ මේ ජනතාව සාක්ෂරතාවයකින් 85%කට වැඩිය රටක් මේක. ඇයි අපි මේක පාවිච්චි කරන්නේ නැත්තේ හොඳ දෙයට? ඇයි අපි මේක හැමදාම නරක දේවල් වලට පාවිච්චි කරන්නේ? අපේ තියෙන දක්ෂකම්, මේ රටේ තරුණ පරපුර හරිම දක්ෂයි, පුදුම දක්ෂ. මේ IT එකෙන් ඇත්තටම හුත්ත දක්ෂ තරුණ තරුණියෝ ඉන්න රටක් මේක. ඇයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ මේක හොඳ දෙයට රටට? ඇයි අපි මේ අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ හොඳ දේවල් කරන්නේ නැත්තේ? මේක වැරදි පැත්තට හරව ගන්න නැතුව. ඒ හින්දා මේ වැරදි කරන අයට මේ නීතිය මගින් අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමයි. මේක නැවැත්විය යුතුමයි. නමුත් ඒ අතරතුර භාෂණයේ නිදහස නැති කර හැකි නොවේ. මේක කරන්න බෑ. ඒකට අවසරය දිය යුතුයි. නමුත් මේ කමිෂන් එකක් පත් කරලා හරියටම මේකේ වැරද්ද කරන තැන හොයලා හරි කෙනාව දඬුවම් දෙන තත්ත්වයට පත් විය යුතුයි. තමන්ගේ තරහකාරයෝ කියලා දඬුවම් දෙන එක නෙමෙයි. එහෙම වෛර පිරිමහන දෙයක්ුත් නෙමෙයි. මේ කමිෂන් එකෙන් කළ යුත්තේ මේක පත් කරාට පස්සේ හරි වැරද්ද කරන මිනිසයව හොයලා ඒ මිනිසයාට අනිවාර්යයෙන්ම දඬුවම් පමුණුවයි යුතුයි. මේ දෙයට මම මගේ සහයෝගය දක්වන එකම හේතුවත් ඒකමයි. මේ රට හරි තැනකට යා යුතුමයි. එහෙනම් මේකට සහයෝගය දෙන්න ඔබ සියලු දෙනාට මම ඉල්ලා සිටින්නේ. මේකට සහයෝගය දෙන්න මොකද ඔබ සියල්ලන්ටම දරුවෝ ඉන්නවා, බිරිඳවරු ඉන්නවා, මව්වරු ඉන්නවා, සහෝදරියෝ ඉන්නවා. ඒ වෙනුවෙන් හිතලවත් මේ දේවල් කළ යුතුමයි. මේ කාලය ලබා දීම ගැන බොහොමත්ම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.